aku esok pak semalam yang lagi ini kebetulan gitu tapi
ada api api hujan nona itu kita mukadda api tapi peni la dana gatte mukadda hendakala dana gatte mukadda ikan itu tetap malam dana itu bela hati ini api atta hujan nih api purudukar pui dia itu api ini dia tiennya deh kira orang purud deh orang kau ruh hari kipu deh memang iswa sakar api hujan balan
nih tetapi
ඒක එක්තරා මට්ටමක සෙවීමක් විතරයි අපි තියෙන මුලාවකින් කැඩෙන්න. දැන් අපි ශරීරයක් දැක්කහම මේ ලස්සන කෙනෙක් කියලා හිතුණාට උතන තියෙන්නේ මේ කෙස්ලොම් නියදත් ගොඩක් එකතුවක් නේද. එහෙම බලන්න පුළුවන්. බෑ ඒක ඔව් ඒක එක්තරා විදිහක දැක්ම. මොකද ඒක උදව් වෙනවා අපිට අර තිබුණ කෙලස් ටිකක් අඩු කරගන්න. තොට ඒකලස් අඩු වෙනකොට තමයි එතනින් එහාට ඇත්ත දකින්න පුළුවන්. හරි. මුලින් කියන්නේ කැස්ලොම් නියදත් සම්මස්නහර ඇටට නේද. ඕව ගොඩක් තියෙනවා. හ්ම්. අතනත් ඒව ගොඩක්, මෙතනත් ඒව ගොඩක්, මෙතනත් ඒව ගොඩක්, අතනත් ඒව ගොඩක්, මෙතනත් ඒව ගොඩක්.
දැන් මේ මෙහෙම බලන එක කෙලස් නැති කරන්න කරන උපායයක්. එන්නේ බලන්න.
උපායක් තමයි. ඒක මේක ටිකෙන් ටික තමයි අපේ තියෙන මුලාව දුරු කරගන්න පුළුවන්. එකපාරටම ඇත්ත කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒ තරමට අපේ හිත දියුණු නැහැ. හරි. එහෙනම් තමයි මං කියුවේ දැන් අර දැන් වතුරට එබිලා රැවටෙන බල්ලට උක කියා දෙන්න ගිහින් එකපාරටම කිව්වට හරියන්නේ නැහැ. ඔය රැවටිලා ඉන්නේ ඔතන බල්ලෙක් නැහැ කියලා. ඒක යාට තේරුම් යන මට්ටමකින් ටික ටික පැහැදිලි කරනවා. ඒ වගේ තමයි අපට. මේ අපි ලෝකෙ තියනවා තියනවා කියලා ඒකෙම ජීවත් වෙන්න පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා ඉන්නකොට ඕක උතන නැහැ කිව්වට අපි විශ්වාස කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. දැන් ඉන්න මුලාව කඩන්න එක එක උපක්‍රම. එකක් තමයි ওই පුටුව තිබුණට ওই පුටුව වෙනස් වෙලා යනවා. හැබැයි ඒ වෙනස් වෙන්න කාලයක් යනවා.
දැන් මේ සමනලේ කරි මොන හරි බැලුවත් දැන් මං කිව්වොත් මම ඒක බලාගෙන නෙමෙයි කියලා මට කියනකොට
එයා වන්නකොට සමනලේ යන්නේ.
ඉක්මනට වෙනස් වෙනවා කියලා නෙමෙයි.
ඔව්. ඒ ඉක්මනට වෙනස් වෙනවෙන් අපිට ටිකක් තේරුම් ගන්න ලේසි. ඒක අපි උපමාවක් විදිහට ගන්න. හැබැයි තෙන් දැන් උපමාවෙන් කියන එක තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් කියන ඒක වෙනස් වුණාට මේක තියෙනවා. ඒක නේ වෙනස්
වෙන්නේ.
ඒ වෙනස් වුණාට අපිට ඔය තියෙන කාලේ ඇති යැලෙන්න. දැන් මේ හැම ශරීරයක්ම තමන්ගේ ශරීරය තුළ හැම ශරීරයක්ම වෙනස් වෙනවා කියන එක අපි දන්නවනේ. ඕක නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් ඕක දැනගත්තා කියලා මේ ඇලීම නැති වෙන්නේ නැහැ. මොකද තව තියෙනවා කෙලස් බලවත්. ඔය වෙනස් වුණාට කවන්නේ ඔය ඉන්න කාලේ ඇති අපිට ජොලියේ ඉන්න. මේ ඇලුම් කරන්න. ඒ වගේ තව කෙලස් තියෙනවා. එතකොට ඒ නිකන්ම වෙනස් වෙනවා කිව්වට ඒව කැඩෙන්නේ නැහැ. කැඩෙන කොටසකුත් තියෙනවා. හ්ම්. එතකොට ඒ අනිත්‍යයි කිව්වට අපි අනිත්‍ය ගැඹුරින් දැකලා අනිත්‍ය නෙමෙයි ඔය කියන්නේ. අනිත්‍ය වුණාට පවතින කාලයක් තියෙනවා. ඒක ඇති අපිට ඇලෙන්න ආස්වාදයට. හ්ම්. හැම කෙනෙක්ම ජීවත් වෙන කාලයක් තියෙනවා. මං කවුරුත් මැරෙන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ওই ජීවත් වෙන කාලේ ඇති අපිට කෙලස් වලට. සර්
මේක
ඇත්තටම මේ නිමිත්ත තමයි පවතින්නේ. ඔය පුටුව කැඩිලා බිඳිලා ගියත් අපි ගෙදර ගියාම ওই පුටුව අපිට සිහි කරගන්න පුළුවන් නම් ඕක ඇති අපිව සසර ගෙනියන. මද අපි මැරෙන මොහොතේ මේ පුටුව නෙමෙයි දකින්නේ, අපේ හිතේ ඕ පුටුව ගැන තියෙන ආසාව. එතකොට මේ අපි අත්දකින්නේ හිතේ හදාගන්න නෙමෙයි. එහෙන් දැකලා හිතට දාගන්නවා සටහනක්. නිමිති කියන්නේ දැන් ආයේ ඒ වගේම සිහි කරගන්න පුළුවන් මේ නිමිත්ත හින්දා. අපිට ආයේ මතක් කරගන්න පුළුවන් අර නිමිති කියන කොටසක් ඉතුරු වුණා
හින්දා. සම්පූර්ණ නැහැ.
නිකන් මතක් කරලා බලලා තියෙනවා. නිමිත්ත තමයි සම්පූර්ණ. එළියේ තියෙන දේ තමයි සම්පූර්ණ නැත්තේ. අපි දකින්න ඕනේ එකට ගැලපෙන්නේ නැත්නම් අපි ඒකේ අඩුපාඩු කියනවා මිසක්. අර ලස්සන වුණාට මේ මෙතන පොඩ්ඩක් අඩුවක් තියෙනනේ. ඕකත් තිබුණානේ හොඳ. හරි අපේ නිමිත්තේ ඔක්කොම තියෙනවා. හරි. ඒ විදිහට මේ නැත්තේ බාහිරදී. වෙනස් වෙන්නේ ඇයි? අපි වෙනස් කරගන්නවා අපට ඕන විදිහට.
නෑ
ඔක ඔයා හිත හිතා කරන එකක් නෙමෙයි. ඔයාගේ පුරුද්දෙන් ඒක ඔටෝමැටිකලි
කරනවා.
ඔව් දැන් මතක් කරන්නේ අලුත් සිතකින්. ඒක දැක්කත් එතකොට අර පරණ දේ නෙමෙයි. දැන් මේ මොහොතේ හදන හිතකින් මේ මොහොතේ දැනුවත් වීමක් කියන්නේ මේ මොහොතේ හදන හිත. ඒ වෙනස් වුණාට ඕක හින්දා එන කෙලෙස් ටික ඇලීම හරි ගැටීම හරි එන එක ඉව වෙනස් වෙලා නෑ. ඉව තව තව වැඩි
වෙනවා.
එහෙම වෙන්න පුළුවන් ඒ අරමුණේ හැටියට. එතකොට දැන් මෙතන ඔය දේවල් ටික වෙන්නේ ඇහෙන් රූප දැකලා අපි නිමිති ඉතුරු කරගන්න ගතියක්
තියෙනවා.
ඒක තමයි අපිට මතක් කරගන්න පුළුවන්. ඒකට ඒකේ සමහර විට අර බාහිරේ තිබුණ එකට වඩා වෙනස් වෙන්න පුළුවන් මතක් කරන එක. මතකයි කියලා හිතුවට ඔක දැන් ටෙස්ට් කරන්න පුළුවන්. දැන් අපි මොකක් හරි ඔන්න දැක්කාර ලස්සන මලක් හරි මොකක් හරි. දැන් කියනවා ඔය මල අඳින්න කියලා. දැන් අඳින්න ගියාම එකපාරට අඳින්න පුළුවන්ද? ආයි ආයි බලබලා තමයි
අඳින්නේ. ඒකත් අඳින්න පුළුවන් කෙනෙක් ඉක්මනට අඳිනවා.
ඉක්මනට ඇඳට ආ දැන් ඇයි අර යනකොට මලක් දැක්කනේ ඔක අඳින්න කිව්වොත් ඒ විදිහට අඳින්න. ඒක බලබලා අර අඩුපාඩු සකස් කරනවා. මොකද එකපාර බලනකොට ඔක්කොම පේන්නේ නැහැ. අපිට දකින්න ඕන ටික විතරයි අපි දැකලා තියෙන්නේ. ඒකයි මේ බලන හින්දා පේනවා කියන්නේ. දැන් බලන හින්දා අපිට පේන අර නිකන් රෆ් ස්කෙච් එකට අපේ හිතේ තියෙන ටික තමයි අපි දාගෙන බලන්නේ. දැන් අපි ඔයගොල්ලන්ගේ සමහර විට තරුණ කාලේ වෙන්න පුළුවන් ඔන්න ලස්සන කෙනෙක් ඈ කොම ගෑනුයි හින්ද පිරිමි කෙනෙක්ව දකින්න වගේ. එතකොට ඒ දකින හිතේ යදෙනවා හරි ලස්සන රූපයක්. එතකොට ඒකට අර පොඩි නිකන් ෆ්‍රේම් එක විතරයි ඕනේ. ඉතුරු ටික Taman දාන්න. ඒකයි අපිට ආයෙ ආයෙ අර මතක් කරගන්න
පුළුවන්. එතකොට තව කෙනෙක් ඒක නම දැක්කොත් එයාලා මේව වෙනස්.
ඒක වෙනස්. එයාට අකමැති එක්කෙනෙක් දාන්නේ අකමැති ඒවට. හරි කැතයි අරවයි මේවයි. ඒ කියන්නේ අපිට දකින්න ඕන එකට අපි අර බාහිර අපි හිතමු සතර මහා ධාතුව හදා ගන්නවා අපට ඕන විදියට. හරි. දැන් ඕක තමයි යන්න අර සුදස්සන හාමුදුරුවරු කටින බණේදී හැම උපමාවක් අරන් තිබුණා වඩු මහත්ෙක් පුටුවක් හදනවා කියලා. එතකොට දැන් පුටුව හදන්න කලින් එයා හිතේ තමයි මේ විදිහේ පුටුවක් හදන්න ඕන කියන එක මුලින් හදාගන්නේ. ඊට පස්සේ ලී කොටයක් ඒක කපලා කොටලා නම්මනම් කරලා දැන් මේ හිතේ තියෙන එකට අදාළව අර සතර මහා ධාතුව සකස් කරනවා. එතකොට ඉස්සෙල්ලම හිතේ තමයි පුටුව ඇඳුනේ. ඒකට අදාළ ධාතු වෙනස් කිරීමක් තමයි දැන් පුටුව හදනවා කියලා කරන්නේ. හරි. දැන් සමහර විට පුටුව හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. දැන් උන්ට හිතේ තියෙන එක තියෙන. දැන් යා මැරෙන මොහොතක සිහි වුණොත් සිහි වෙන්නේ අර හිතේ තියෙන පුටුව මිසක් එළියේ තියෙන පුටුව නෙමෙයි. එතකොට ඒක තමයි උදව් වෙන්නේ සසරයක්. කද ඒක අපිට සිහි වෙන්නේ මේ හිතේ තියෙන එක සිහි වෙනවා කියලා නෙමෙයි එළියේ තියෙන එක සිහි කරනවා කියලා තමයි මේ අපි පුරුදු වෙලා තියෙන්නේ. මොකක් හරි ගැන හිතනකොට මේක මේ හිත ඇතුලේ මොනවද වෙනවා කියලා නෙමෙයි අපි හිතන්නේ. එහෙම හිතන්න ගියොත් හිතන්න බෑ. මේ එළියේ තියෙන මොකක් හරි නැත්තම් කවුරු හරි ගැන හිතනවා කිව්වොත් තමයි තව තව හිතන්න පුළුවන්. මේ 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 හිතෙන්ම කරන වැඩන්නේ කියලා නිකන් හීනයක් දකිනවා වගේ කියලා හිතුවම ඒක එච්චර ඉන්ටරෙස්ට් ගන්න නැහැ. කෙලෙස් නැහැ එහෙම දකින්න පුළුවන් නම්. ඒ කියන්නේ කෙලෙස් අඩු කරගන්න පුළුවන්. මම මේ හිතෙන්මනේ කරන්නේ මේ 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 හිතෙන්ම කරන හිත ඇතුළේම කරන වැඩ ටිකක් නේ. කියලා අන්න ඒ නුවණ පිහිටන එක විදියක්. එතකොට අර අර කලින් තරම් එළියේ අය ගැන එක්ක ඇලෙන්න ගැටෙන්නේ නැහැ. එතකොට මේ හිතත් එක්කම නෙමෙයි මගේ හිත නෙමෙයි කරන්නේ කියලා නෑ. හිතත් එක්ක තමයි එතකොට යුද්ධේ. බාහිරේ එක්ක නෙවෙයි. ඉතින් ඒක යම්කිසි නුවණක්. එතකොට තේරුම් ගන්න ඕන දැන් අපි ඇහෙන් දැක්කා කියන්නේ මේ හිතට හිත හදන්න දේවල් ටිකක් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් එකතු කරලා දුන්නා. ඉතුරු ටික හදන්නේ සුප් එක හදන්නේ Taman තුල. කේක් එක හදන්නේ. අර ඒකට අඩු ගැඩිය තමයි පොඩ්ඩක් එළියෙන් එකතු කරගන්නේ. ඒ එකතු කරගන්නේ ආයතන වලින්. හරි. එතකොට මේ හිත ඇතුලේ හදන ටික තමයි ඇත්තටම සංකාර කියන්නේ. හරි. එතකොට එළියේ තියෙන රූපය රූපයක් කරගන්නේ අපේ හිතෙන්.
රූපයක් සකස් කරගන්නවා
හිත. ඔව්. ඔකට කියනවා සංකතං අபிසංකරොන්ති इति සංකාරං. සංකතං අபிසංකරොන්ති इति සංකාර. අபிසංස්කරණයක් කරනවා. අපි කියන්නේ අපි නෑ. අපි වෙනම හදන එක. දැන් මේ සංස්කාරය එළියේ තියෙන මොනවා හරි ස්වභාවයන් වලට අනුව අපි හිතෙන් හදනවා රූපයක්. ඒක අපි සංස්කරණ. ඒ හදන රූපය තමයි අපට පේන්නේ. දැන් එහෙන් මොකක් හරි දැක්කහම දකින්න ඕන රූපය අපි හිතේ හදාගන්නවා. ඒක තමයි ඊළඟට අපි දකින්නේ. දෙවෙනි සැරේ බලන්නේ අපි හිතේ හදාගත්තු එක එළියේ තියනවාද කියලා.
ඔව්. ඒක
තමයි එළියේ තියෙනවා වගේ. ඔව්. ෆිල්ම් එකක් බලනකොට නැත්නම් ටීවී එක බලනකොට ඉස්සෙල්ලම අර වර්ණ සටහන අනුව අපි හදාගන්නවා මේ ඉන්නේ මෙයා. ඒකට තව තව දේවල් උදව් වෙනවා. ඊළඟට අපි ඒ සටහන දිහා බලන්නේ අර අපි හදාගත්තු එක්කෙනාගේ. මෙන්න මෙයා දිහා බලනවා කියන හැඟීමෙන් තමයි දැන් බලන්නේ. දැන් පේන්නේ එළියේ වර්ණ සටහන් ටිකක් දිහා බලනවා කියලා අදහස නෙමෙයි. හිතේ හදාගත්තු එක්කෙනා මෙන්න මෙයා මෙහෙම කරනවා මෙයා මෙහෙම කරනවා කියන හැඟීම.
එයා හොඳද නරකද කියලා හිතා ගන්නවා අපි කතා
කරා. ඔව් ඒවා එක එක අඩු ගැඩිය දාන. ඔව්. ඒකයි මුලින්ම ප්‍රධාන නිමිත්ත හදාගත්තට පස්සේ ඒකට කියන අනුවංජන කියලා. ඒ කියන්නේ අඩුපාඩු පොඩි පොඩි ඒවා වට එකතු කරනවා. හ්ම්. මෙයා ලස්සනයි, කැතයි, හොඳයි, නරකයි, අරමේවා. හ්ම්. ඒක ඔක පෙන්නනවා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. නිමිති ඇති කරගන්නවා. ව්‍යංජනක් ගාහි හෝති. ඒ කියන්නේ ඒකට අඩු එඩියක් දානවා. ඒ අඩු එඩිය දාන්නේ නිමිත්තට. අපි හිතන්නේ එළියේ තියෙන එක තමයි මේ මේ
මෙහෙම හිතේ තියෙන්නේ.
ආ හිතේ තියෙන්නේ කියලා අපිට පේන්නේ එළියේ තියෙන එක ගැනයි මේ හිතන්නේ. ඒකේ තව තව අර පොඩි පොඩි ඒවා බලන්න. ඒ අනුනිමිති නැත්නම් ව්‍යංජන කියලා කියනවා. මේ හදපු දෙයට තව තව දේවල් එකතු
කරනවා.
ඔව් ඒ ඔක්කොම ප්‍රපංච. අභිසංස්කරණය හිතෙන් කරන එක. හරි. කර්ම හිතෙන් කරන එකට තමයි සංඛාරණ කියන්නේ. සංකතං අභිසංකරොන්ති इति සංඛාරං. රෝණෝය සංඛාරේ තමයි අවිද්‍යාවේ යෙදিলা තියෙන්නේ. ඇයි අවිද්‍යාවේ යෙදෙන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. මේක හිතෙන් හදන එකක් කියලා දන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේම ඔය එළියේ තියෙන දෙයමයි මේ දැනගන්නේ. කියලා. බාහිරේ තියෙන දෙයමයි මේ දැනගන්නේ කියලා හිතනවා. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරය. එතකොට දැනගන්නේ දැන් විඥානේ දැනගන්නේ අපි හිතෙන් හදන සංඛාරය. හිතට අරමුණ. ඒ
කියන්නේ විඥානේ
ඒ කියන්නේ
සංඛාරය නේද පස්සේ විඥානයක් ඇති.
ඔව් ඒවා එකකට එකක් උදව් වෙනවා සංස්කරණයක් කරාම ওই සංස්කරණි දැනගන්නවා විඥානේ හිතට පේන්නේ හදපු දෙය මනෝ විඥානේ ඒ කියන්නේ හිත හිතටනේ දැන් පේන්නේ කොහොම හරි ඇහැට නෙමෙයිනේ පේන්නේ එහෙන් හදලා දෙන දේ හිතනේ උදව් කරගන්න මනෝඥාණයෙන් තමයි මේ කවුද අරව මේවා කියලා එහෙම දාගෙන දිගින් දිගට ගෙනියන්නේ. එතකොට ඒ කරන්නේ අර අபிසංස්කරණයක්. එතකොට ඒක ඇත්ත தත්ත්වය තමයි ඔක හිත ඇතුළෙම කෙරෙන වැඩක්. ඒ වුණාට හිත විශ්වාස කරන්නේ එළියේ තියෙන දේවල් කියලා. බාහිර දේවල් කියලා. මේ මේ අපි අත්දකින්නේ බාහිරේ තියෙන දේවල්. ඇත්තටම වෙලා තියෙන්නේ මේ හිත ඇතුළෙන් තමයි ඉතුරු ටික කරන්නේ. ඒක තව තව ඇත්ත කරගන්න තමයි දරින් සරේ ආයතන උපද්දව තව ටිකක් කරාම මේකට
දානවා.
ඔව්. එතකොට තමයි ඇහෙන් දකින්න දේ අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඕන ආයතනකින් ඒකට අදාළ ටික අරන් එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මනසට ධම්ම වෙනකොට දෙයක් කරලා ඉවරයි. ඒ දෙයට නම් හිතමු ඇහෙන් දැකීම නිසා මනසෙන් දැනගත්තා කියලා. ඒත් ඇහෙන් දැනගත්තේ වර්ණ ඡායා මාත්‍රයක් විතරනේ. දැන් ඕක මනසෙන් දෙයක් කරලා දැනගන්නකොට ඒ දෙයේ ගඳක් සුවඳක් තියෙන්න පුළුවන්. රසක් තියෙන්න පුළුවන්. ස්පර්ශ කළොත් මෙහෙම දැනෙන්නේ කියලා
තියෙනවා.
ඒවා ඔක්කොම දාලා තමයි දැන් මනස ආරමුණු කරන්නේ. ඒකයි මේක සංස්කරණයක්. චේතනා ටිකේ තියෙනවා සේරම ටික. එහෙන් දකින මට්ටම විතරක් නෙමෙයි. ඒකයි දැන් ආයතනය ගැන ආයතන පිරිසිඳ දැක්කලා ඒකේ හැකියාව අඳුරගෙන එතනින් නවත්තන්නේ නැහැ. අනිත් ආයතන වලටත් මේ හදපු දේ සම්බන්ධ කරනවා. ඒ හින්දා තමයි අන්න දැන් හිතට පේන දේ ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. එහෙන් දැකලා පටන් ගත්තට ඊළඟට වෙන ආයතනකින් පුළුවන් ඕක
අත්
දකින්න. ඒ මට්ටමට ගේන.
දිග්ගසන්නත් පුළුවන්.
දැන් ඕක කරන්නේ මේ හිත ඇතුලේ ඉන්න මායාකාරය මැජික් කාර්යය කරන්නේ.
ඒ
ඕක හරි ඉක්මනට වෙන වෙන ගානට අපේ හිත රැවටිලා මුලා වෙලා ඒ කියන්නේ අපේ කෙලස් ටික බලවත් වෙයි මට්ටමට සංහා දික්ටි මාන හරි බලවත් ඔය තුනම යෙදිලා ඉවරයි ඊළඟට ඒක ආයේ ආයේ අත්දකින්න තණ්හා කරනවා එතකොට මොන ආයතනෙන්ද තණ්හා කරන්න යනවා ඒ ආයතනෙ උපදිනවා ඔව් එතකොට නේ මුලින් අපිට නිකන් ඇහැ කියාවන වර්ණ සටහන පෙන්නවා ඊළඟට අපි ඇහැ පාවිච්චි කරන්නේ අපිට ඕන දේ දකින්න අපිට ඕන දේ තමයි ඊළඟට තමයි
ඔව් එතකොට දැන් අපි කැමති නම් ඒකට නම් අපි ඒකයි බලන්න කැමති නෑ එතකොට අහක් වෙනවා අපි බලන්න
සමහර විට සමහර විට බලන්න නැති වුණාට සද්දේ අහගෙන ඉන්නවා හැරිලා බලන්නේ නැහැ
සමහර විට බයර මූවි එකක් කැමර මංගෙම හරි බය නිසා සද්දේ එතකොට ඒ ආයෙ නිකන්ම බැලෙනවා ඒක බයර
සද්දට අදාළව ඊළඟට හිතින් හදනවා ඒතරු ටික. රසයෙන්න සකස් වුණ තැනක ඒ ස්පර්ශය අනුව තමයි
ඒ කියන්නේ මේ පැණි රස නම් එක දණක් එතකොට මේ ලුණු රස නම් තව තැනක් එනවනේ නේද නිවේ
ඔක මෙහෙමයි දැන් අපි තැනක් කියලා හිතුවට එහෙම තැනකුත් නෙවෙයි
මේ රස මොනවාද
ඒක දිවා අල්ලලා පෙන්වන්න බෑ මෙන්න මෙතනයි 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 ඒ අපි හදාගත්තු තියරිනේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ දිව කියන එක අනිදස්සනයි කවදාවත් දකින්න බෑ අත් දකින්න බෑ
ඒ කියන්නේ
රස කියන එක දැනෙනවා
ජීවා
ප්‍රසාදය සකස් වෙනවා ඒ රස විඳින්න
ඒ
වෙලාවට ඇහැ කියන චක්කු ප්‍රසාදය සකස් වෙනවා ඒ රූප සංඥාව
පෙන්වන්නේ
එහෙම නැතුව ඒක තියෙන එකක් නෙමෙයි
ටෙස්ට් කරලා කියනවා
ඒක හරි දැන් මේ මේ දැන් ඇහැ කියන එක මේ හරියේ තියෙනවා මිසක් මේ කකුල හරියේ තියෙන්නේ නැහැ නේ. එහෙම එහෙම කිව්වට මේක තියෙන්නේ කොතනද කියන එක හරියටම එහෙම ඒ වෙන් කරන්න බෑ. අපි සාමාන්‍ය ශරීරේ තියෙනවා කියලා හිතුවට පස්සේ ඒක මේ හරියට සෙන්ටර් වෙලා තියෙනවා කියන නිසා ඇහැ කියන එක ඒ ආයතන ටික අනිදස්සනයි කියලා කියන්නේ. දකින්න බෑ. මෙහෙමයි දැන්.
එතන තමයි අනිදුරේ කියලා කියනවා.
අපි හිතාගන්න තැන්වලට ලෝකෙටයි තී නම් දිදි එහෙම දානවා. ඒක තමයි ලෝකෙටයි තී ස්වභාවය. ඒක වැරද්දක්
කියනවා නම් වේදනත් නැති වෙනවා. මේ ඒක ආය ඔපරේෂන් එකකින් හදගන්නවා.
ඔය මොනවා කළත් ආයේ පේන්නේ නැති දවසකුත් එනවනේ.
ඔව් මොනවා කළත් පේන්නේ නැති දවසක් එනවා.
ආ. ඒක අහුවෙන්නේ
නැහැ. ඒ ඒක ඒ අතරේ මේක කරන්නත් පුළුවන්.
ඔව්. ඒ ඒ ඒ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් මේ මේ ආයතන හැදෙන්න අපි කිව්වනේ හේතු ගොඩක් මොනවා මතකද? තණ්හාව, ආහාර, කර්ම, අවිද්‍යාව. හරි. එතකොට ආහාරයෙන් වෙන මට්ටම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. බලින්ක ආහාර කියන කොටසෙන් එන ටික සමහරවිට ෆිසිකලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කර්මය කියන එක බෑ. අවිද්‍යාව කියන එක බෑ. තණ්හාව කියන එක බෑ. තණ්හාව ඉතින් හිතේ ඇති වෙන එකක්
නේ. දැන් බලන්න ඕනේ කරේ තණ්හාවනේ
කියන්නේ. තණ්හාව පිටින් ඉන්ජෙක්ට් කරන්න බෑ. ඒක තම තමන් හදාගන්න ඒවා මේ හිතට අදාළ දේවල්
නේ. ඔපරේෂන් එකකින් කරන්නේ මොකද? ආහාර නෙවෙයි
ආහාර තමයි. ඒ කියන්නේ මේ සතරමහා ධාතුව එහෙම එහෙ කරන එක තමයි ඔපරේෂන් එක කරන්නේ. එතකොට ඒක ආහාරයට අයිති දෙයක්. හරි. එතකොට ඒ විඥාණය අල්ලන්න බෑ ඔපරේෂන් වලට. හිත හිත කියන්නේ.
සාදේ
කියන එකේ මම ආහාරය බලපෑමක් තියෙනවා. දැන් සමහර ආහාර අපි ඇහැ හැදෙන්න ඕන ආහාර අපිට නොලැබුණොත් ඇහැ නොපෙනී යන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන් නැත්නම් මේ මොනවා හරි විටමින්ස් මොනවා හරි දෙන්න පුළුවන් පෙනීම වැඩි වෙයි කියලා. ඒක ආහාර. බෙහෙත් ආහාර. ඒ කියන්නේ කබලින්ක ආහාර කොටසක් ඔය බෙහෙත් කියන්නේ. එහෙම මට්ටමකුත් තියෙනවා. මොකද දැන් අර ඒ සතර මහා ධාතුවට අදාළ ආහාර කොටසකුත් තියෙනවා. හරි. දැන් අර වඩු බාසුන් නැහැට පුටුව හදන්න ඕන වුණාට ලී හම්බ වුනේ නැත්නම් ඒක හදන්න බෑ. මේ හම්බ වෙන જાති අනුව හැදෙන එකේ වෙනසක් තියෙනවා. මොන ලීය හම්බ වෙයිද නේද?
ආයුධ.
ඔව්. ආයුධ ඒ අය එකතු කරගන්න ඒවා. ඒවා තමයි ආහාර. කබලින්ක ආහාර කියන්නේ.
කනේ
විතරක් නෙමෙයි. නෑ ඒ රූප කොටස් ඔක්කොම අපි කබලින්ක ආහාරයට දානවා. හරි. එතකොට ඒවා ලැබීම මේ කර්ම අනුව වෙනස් වෙන ගතියක් තියෙනවා. ඒකයි ආහාර කර්ම ළඟට තණ්හාව කැමැත්තක් තියෙන්නම ඕනනේ ඒක හදන්න නැත්නම් හදන්නේ නැහැ. ඒ තණ්හාව. ඒ තණ්හාව ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් ඔකට තණ්හා හරන්නේ නැහැ. තර විද්‍යාවත් එතන යෙදිලා. දර පෙර පෙර යෙදුණ ඒ වගේ.
හයයි
දැන් ඒ කියන්නේ මේ අපි දැන් ඇහැ කියන ස්වභාවය හටගන්න මේ මසස කියන එකෙත් උපකාරයක් තියෙනවා. රෙටිනා කියපු කොටසෙත් උපකාරයක් තියෙනවා. හැබැයි ඒකට විතරක් අනියෙන් දකින්න බෑ. අනිත් හේතු ප්‍රත්‍ය ටිකත් එතන යෙදෙන්න. හරි. මගන මේ සතර මහා ධාතු එකතු වීමකුත් තියෙනවා. ඒක නැතුව නෙවෙයි. හැබැයි ඒක විතරක් නෙවෙයි. ඒක විතර තිබුණොත් ඇහැ කියන්නේ නෑ. එහෙනම් මැරිච්ච කෙනාගෙත් ඇහැ කියන්නේද? එහෙම වෙන්නේ නෑ. හරි. ඒ නෑ අපි කියන්න පුරුදු වෙලා තියෙන ඔන්න ඕක තමයි. දැන් හේතු වෙන දේවල් වලින් එක හේතුවක් අරගෙන ඕක තමයි මේ අද්දැක්කේ කියලා කියන්න හදනවා. හරි. දැන් එළියේ තියෙන සතර මහා ධාතුව උදව් වෙනවා රූපයක් පෙන්වන්න. ඇහැට. හැබැයි මේ පෙන්වන දේ සතර මහා ධාතුව නෙමෙයි. ඒක උදව් වෙලා. අපේ වැරද්ද තමයි අපි දකින දේ සතර මහා ධාතුවමයි කියලා. එළියේ තියෙන එකට විතරක් අයිති කරන්නේ. එතකොට ඒක නෙමෙයි දැකලා තියෙන්නේ. ඒක ප්‍රත්‍ය වෙලා තියෙනවා, උදව් වෙලා තියෙනවා. යම් කිසි ස්වභාවයක්. දැන් මිරිංගුව වුණත් නිකම්ම මිරිංගුව වගේ පේන්නේ නැහැ. මිරිංගුව පේන්න ඒ කන්ඩිෂන්ස් ටික හැදෙන්නම. නේද? වතුර වගේ පෙන්වුම් කරනවා. එතකොට ඒක ඇහෙන් බැලුවහම තමයි ඒ විදිහට පේන්නේ. හැබැයි අර කන්ඩිෂන්ස් ටික පේන දේ වෙන්නේ නැහැ කවදාවත්. පේන දේ කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා එන රිසල්ට් එකක්. ඵලය. ඉතින් අපි කරන වැරද්ද තමයි ඵලය දැකලා මේ දැක්කේ හේතුවක් කියලා එක හේතුවක් විතරක් අල්ලගන්න. එහෙම ඒක විතරක් තිබුණාට මේක පේන්නේ නැහැ. අර හේතු ප්‍රත්‍ය වුණ ටික ඔක්කොම යෙදුනක් තමයි මෙහෙම තියෙන්නේ. එක නම් කී දැන් ඇහැ නැතුව පුටුව දිහා බැලුවට අපිට පුටුවක් පේන්නේ නැහැ. ඒ ප්‍රත්‍ය වුණ එක ස්වභාවයක් විතරයි. එහෙනම් මේ දැකපු දේ කියන්නේ එළියේ තියෙන දේ නෙමෙයි. මේ මොහොතේ යෙදුන හේතු ප්‍රත්‍ය වුණ ඒවා හින්දා හටගත්ත ඵලයක්. ඔක දැකීමේදී යෙදෙන හැම දෙයක්ම උදව් වෙලා හිතකුත් හැදෙන්නේ. හිතක් හැදුනේ නැත්නම් පුළුවක් දකින්න බෑ. නේද? ඒක අන්තිමට මේ හිතට අරමුණු වුණ විඥාණයට අරමුණු වුණ දෙයක් තමයි මේ දැනගෙන
තියෙන්නේ.
මනෝ විඥානේ හරි. මනෝ විඥාණයට කියලා අනිත් විඥාන වලින් උපකාරයක් නැතුව නෙමෙයි. චක්කු විඥානේ උපකාරකුත් තියෙනවා. චක්කු විඥානේ පහළ වුණ නැත්නම් කිසිම රූප සටහනක් දකින්න බෑනේ. නේද? ඇහැ සකස් කරලා දෙන වර්ණ චිත්‍රය දැනගන්න පුළුවන් චක්කු විඥානේ. එතකොට මේ චක්කු විඥාණයෙන් දැනගන්න දේ ගැන තමයි මනෝ විඥාණයෙන් ඊළඟට හිතන්නේ. චක්කු විඥාණය හටගත්තේ නැත්නම් මනෝ විඥාණයට යන්නේ නැහැ. ඒක ගැන හිතන්න. එතකොට දැන් මේ චක්කු විඥාණයෙන් දැනගන්න දේ හිත ඇතුලේ වෙන වැඩක්. ඊට පස්සේ බාහිරේ සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ මේ හිත හදන කතාව වෙන්නේ ඔක්කොම හිත ඇතුලේ. මනෝ. ඒකට තමයි උදව් කරගන්නේ අපේ තියෙන අර කෙලෙස් ටික. පෙර ඇසුරු කරපුවා තණ්හා දික්ක මාන සේරම ටික දාලා ප්‍රපංච කොටස ප්‍රපංච කියනකොටම තේරුම් ගන්න හිත ඇතුලේ සකස් වෙනවා. ඔයාගේ හිතේ හැදෙන ප්‍රපංචය මෙයාගේ හිතේ හැදෙන ප්‍රපංචයට වඩා වෙනස්. එක එක්කෙනාගේ තමන්ගේ තියෙන කෙලෙස් මට්ටම් අනුව තමයි වෙන්නේ. එතකොට ඒ දේ තමයි මේ ලෝකෙට අයිති කියලා අපි හිතන්නේ. නෝක අපට පේන්නේ. ඔව් මේ ප්‍රපංචයමයි එළියේ තියෙන විදිහට දකින්නේ. හිතේ හදපු ස්වභාවයමයි එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔන්න ඔතන තමයි වරද්ද ගන්න තැන. නැ හිතේ හදන ස්වභාවය හිතේ හදන දෙයක් කියලා දකින්න නුවණක් අපට නැහැ. මොකද අපි ආස්වාදයක් විඳිනවා ඕක එළියේ තියෙනවා කිව්වහම. අනේ ආස්වාදේ හින්දා අපි එළියෙන් අත්දකින්න කැමතියෝ බාහිරෙන්. ତොට බාහිර තියෙන දේවල් නිකන් අත්දකින්න බෑ. ආය ආයේ ආයතන උපදන්න වෙනවා. බාහිරේ මොනව හරි දෙයක්
දැන් ආයතන උපදිනවා කියන්නේ ප්‍රසාදයේ ආයතනවල
ඉතිරෙනවද? ඔව් ඒක ෆිසිකල් මට්ටමින් හිතනවට වඩා අර දකින්න හැකියාවක් ඇති කරගන්න. ඒක පේන හින්දා තමයි අපි ඇහක් තියනවා කියලා හිතන්නේ. අපිට දැනගන්න පුළුවන් පේන ස්වභාවය විතරයි. ඇහක් ඇහෙන් තමයි ඔය පේන්නේ කියන එකත් හිතා ගැනීමක්. ඇහ උදව් වෙලා තමයි පේන්නේ. ඔකේ. ධාතු වලට වර්ණයක් නැහැ නේද? ධාතු වලට වර්ණයක් නැහැ. ධාතුව ඇසුරු කරගෙන තමයි වර්ණය පෙන්වන්නේ කරන්නේ. ධාතු නැතුව වර්ණයක් පෙන්නන්න බෑ. සතර මහා ධාතුවෙන් තොරව වර්ණයක් දකින්නත් බෑ. ඒකයි උපාදාය කියන්නේ. ඒවා ඇසුරු කරගෙනමයි. එතකොට ඔතන තේරුම් ගන්න අමාරු එක ඇහැ කියන එකත් උපාදාය රූපයක්. දැන් හිතන්නේ නිකන් ඇහැ නේ සතර මහා ධාතු රූපයක් කියලා. ඇහැ කියන එක උපාදාය මට්ටමක් විතරයි. සතර මහා ධාතු ස්වභාවයක් තියෙන තැනක පෙන්눔 කරන. පෙන්눔 කරන්නේ එතකොට සතර මහා ධාතුව විතරක් නෙමෙයි ඒක දකින ආයතනෙත් උදව් වෙලා. උපාදාය මට්ටමට එනකොට බාහිර සතර මහා ධාතු ස්වභාවය විතරක් නෙමෙයි. ඒක දිහා බලන ආයතනිකුත් තියෙනවා. අනේ ආයතනය හරහා සතර මහා ධාතු දිහා බලනකොට මෙන්න මේ වගේ පේනවා.
දැන් ආයතනයෙන් කියන්නේ මසසද?
ඒක ආයතනය කියන එකත් ඒක හේතු තියෙන්නේ තර ටිකම. අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර.
ඒක හැදෙන්නේ කර්ම නිසා කියලා කියනවා නම් අපේ
ඔව් හැදෙන්නේ.
ඒ කියන්නේ මසස ගැන නේ කියන්නේ.
හැදෙන්න මේ ටික සේරම ප්‍රත්‍ය වෙනවා. මසස කියන එක අපි දැන් ඔය එකකට එකක් වෙයි මේ එක මුලාවක් වුණහම ඒ මුලාව මත තමයි අපි ඉතුරු ටික හදලා තියෙන්නේ. ඒතර ඒ මුලාවෙන් හදාපු දේවල් දදාමයි අපි උත්තර දෙන්න
හදන්නේ.
දැන් එහෙම කිව්වහම තේරුම් ගන්න ඒක එක්තරා මට්ටමක දැක්මක් විතරයි. තම මාසස කියන එකට අහු වෙලා. ඒ කියන්නේ අපි ශරීරය කියන එකට අහු වෙලා. රූපය කියන එකට අහු වෙලා. රූපේ ඇත්ත දැකලා නෙවෙයි. හරි. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා තම ඔය ගැන කතා කරන්නේ.
දැන් අපි ජීවත් වෙනවා නම් මේ ලෝකේ අපි අහු වෙලා තමයි.
ඔව්.
ඒකද?
සත්‍ය දකින්නවා කියනකොට ලෝකෙට අහු වෙලා. ඔව්. කියන එක නෙමෙයි දැකීම නිසා රූප තියනවා කියලා දකින දෙයක් තියනවා කියනකොට ලෝකෙට අහුවෙලා දැකීම නිසා මෙන්න මේ රූප තියනවා කියලා විශ්වාස කිරීමේදී ලෝකෙට අහුවෙලා හරිද ඒව ප්‍රපංච මේ හිතෙන් හදන දේ
නේද බුදුහාමුදුරන්ටත් මේ දැන මිනිස්සු අඳුරා ගන්න පුළුවන් මේ කරලා ඒක
අපිට අඳුර ගන්න බැයිද දැන් බල්ලට මෙන්න මෙහෙම පේනවා කියලා වතුරට බෙන බල්ලා රැවටිලා ඉන්නවා
එනවා ඇති කියලා අපි කියන්නේ
ඒ හින්දානේ මූතරහ aran තියෙන්නේ මෙහෙම හිතා ගන්න පුළුවන් නේ එතකොට
අනුමානෙ
නෑ අපිට හොඳට දැනගන්න පුළුවන් බල්ලා මෙහෙම රැවටිලා තමයි මේ මුරන්නේ මේක අපේ නුවණ වැඩි හින්දා අනේ දැන් වතුරට එබිලා පුරන්නේ අර බල්ලෙක් ඉන්නවා කියලා හිතන කියන එක හිතා ගන්න පුළුවන්. මෙතන මේ මේ මෙහෙම මුලාවක් වෙලා
නේ.
ඔව්. එතකොට ඒ මට්ටමේ අයත් එක්ක අපි මොනව හරි කරනකොට ඒක තේරුම් අරගෙන ඒ මට්ටමෙන් තමයි මේකුල් එක්ක මොනව හරි කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් එහෙම වෙන්නේ. කොහොමද
දන්නේ?
දැන් බුදුහාමුදුරුවෝ අපිත් සාමාන්‍ය අයත් එක්ක කතා කරන්නේ සාමාන්‍ය අය ඉන්න මට්ටමේ. ඒගොල්ලන්ට ටික ටික පෙන්වලා දෙනවා. ඔහොම කිව්වට මෙහෙම දෙයක් තියෙනවා. කියන්නේ. හරි. ඔය මට්ටමට පේන්නේ මෙහෙම වුණාට ඕකේ ඇත්ත ස්වභාවය මේකයි. කියන එක පෙන්වනවා. ඒක තේරුම් ගන්න පුළුවන් අයට විතරයි පෙන්වලා දෙන්නේ. අනිත් අයට ඒක කියන්න යන්නෙත් නැහැ. ඒ එහෙමනම් එහෙම තමයි කියලා යවනවා. මේක තේරුම් ගන්න මේ නුවණක් තියනවා කියලා හිතන අයට විතරයි මේක පෙන්වලා දෙන්නේ. මොකද හැමෝටම තේරුම් ගන්න බෑ. මේක හරි ගැඹුරුයි. හරි. ඔව්. එතකොට මේකේ දැන් ඉස්සෙල්ලා කියපු එකට આવොත් රූපය පිරිසිඳ දකින්න කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මොකද ඇයි අපි රූපේ රැවටිලා හින්දා?
ඒ කියන්නේ අපි වැයි රූපයට ආස කරන්නේ හරි ද්වේෂ
ඒ දෙක ඇති වෙන්නේ අපට පේන මට්ටම තමයි ආස කරනවා දේශ කරනවා. ඔය ටික වෙන්නේ රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා, දකින්නේ නැති හින්දා. රූපය මොකද්ද? රූපේ හටගන්නේ කොහමද? රූපේ නිරුද්ධ වෙන්නේ කොහමද කියලා නොදන්නේ හින්දා. බුදුහාමුදුරුවෝ ඒ ටික දැකලා පෙන්නනවා. ඒ රූපේ කියලා හිතුවට ඕක මෙහෙම දෙයක්. ඕක හටගන්නේ මෙන්න මේ හේතු හින්දා. මේ හේතු නැත්තම් ඕක හටගන්නේ නැහැ කියලා ස්වභාවයක් වෙන්නේ. හරි. ඒකට ඒක තේරුම් ගන්න අර උපමා වලින් විතරයි අපිට පුළුවන්. දැන් අර බල්ලගේ උපමාව දෙන්නේ ඒකයි. තව බල්ලෙක් කියලා රූපයක් හටගන්නේ මේ බල්ලගෙම තියෙන මුලාව අවිද්‍යාව නේද? තණ්හා, දික්ටි, මාන කියන කෙලෙස් ටික යෙදෙනවා ඇතුලේ. අවිද්‍යාව මුල් කරගෙන. ඒතර අපිත් බාහිර ලෝකේ ඒ රූප පිළිගන්න තාක්කල් අපෙත් ඔය වගේ කෙලෙස් සියදිලා තියෙනවා. ඒතර ඒවා හින්දායි එහෙම වෙන්නේ. තේන්නේ කියන්නේ එළියේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඕක එළියේ තියෙනා නෙමෙයි මේ හිතේම තියෙන කෙලෙස් ටික හින්දා මෙහෙම මෙහෙම සකස් කරන ස්වභාවයක් මේකේ තියෙන. ඒ ටික තමයි දකින්න කියන්නේ මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන ඒවා මේ මේ රූප ජාති නෙමෙයි. හිතේ තියෙන දේවල් නේද? අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ඒවා. මේ විඥාණයට අයිති දේවල්. නේද? ඒක තමයි හිතේ ඇති වෙන සිතිවිලි වගේ. සිතත් එක්ක සම්බන්ධ දේවල්. ඒවා බාහිර රූප නෙමෙයි. එතකොට ඒවා උදව් කරගෙන තමයි මේ රූප ස්වභාවයක් හදන්නේ. හරි. මේ නාම රූප කියන්නේත් ඔය වගේ දෙයක්. නාම ධර්ම ටික උදව් කරගෙන තමයි රූපයකට පැවැත්මක් දෙන්නේ. ඒක තේරෙනවද නැද්ද? රූප ගැන කතා කරන්න බෑ නාම වලට උක අහු වුනේ නැත්තම්. කිසිම රූපයක් ගැන කතා කරන්න බෑ අපේ ලෝකෙට නෑ. ඔක නාම වලට අහු වුනේ නැත්තම්. නාම ටිකක් හරහමයි රූපයකට අපි අර මොකද්ද වැදගත්කමක් දෙන්නේ. නේද? නාම කියන්නේ මොනවද? මේ ඔය වේදනාව, චේතන, සංඥා. දෝ ඔය ටික අල්ලගෙන නේද අපි රූපයක් ගැන මොනවා හරි හිතන්නේ, කතා කරන්නේ, ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ නාම ටික රූපයකට සම්බන්ධ කිරීම තුලමයි. නාම රූප ඒ
කියන්නේ ඒක තමයි ඒ දෙක වෙන් කරන්න බෑ කියන්නේ.
අපි ඉන්නේ වෙන් කරන්න බැරි තත්ත්වෙ. දැන් අපි දන්නේ ওই දෙක ගැට ගැහිලා කියලා. අපි හිතන්නේ රූප වෙනම තියෙනවා ඉතින්. මේ නාම ටික යදුණක් නැතත් රූප තියෙනවා කියලානේ හිතන්නේ. ඒ වුණාට අපිට කිසිම රූපයක් ගැන දැනගන්න විදිහක් නැහැ නාම නැත්තම්. ඒ රූපෙට විතරක් දැනගන්න බෑ. ඒතකොට විඥානයක් එක්කමයි අහු වෙන්න ඕන. විඥානීය රූපයක් ගැන දැනගන්නේ නාම උදව් කරගෙන. නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්වන, නසිකාර ඔවටි. එතන නිසා හේතු වෙලා තමයි ආයතනයක් හටගන්නේ. එහෙම නැත්නම් රූපයක් හටගන්නේ. එතකොට දැන් ඒකේ දැන් චුතිසිතෙන් පස්සේ ආයි තව සිතක් හදන්න මූලික වෙන්නේ තණ්හා කියන එක. කර්මය විතරක් තිබුණාට අල්ලගන්න බෑ තණ්හාම නැත්තම්. දැන් තණ්හාව නිසාමයි ඊළඟ දෙයක් උපදින්නේ. ඒක උපදින්න බෑ කර්ම නැතුව. මොන විදිහේ දෙයක්ද කියලා තීරණය කරන්නේ කර්මය. තණ්හාවෙන් තමයි අල්ලගන්නේ අර ඊළඟ තැනක උත්පත්තියක් ලබා දෙන්නේ. අපි ඔව් අපි දැන් දෙයක් දැනගත්තු පළියටම තණ්හා කලේ නැත්නම් ඒක පස්සේ ලවන්නේ නැහැ.
ඒක උඩින් ඉපදෙන්නේ නැහැ. දැන් තණ්හාවට
වගේ. ඔව් ඉපදෙන්නෙත් නැහැ. මේ ඒක සම්බන්ධව ආයෙ ආයෙ ක්‍රියා කරන්නේ නැහැ නේ තණ්හාව නැත්නම්. ආයයේ සම්බන්ධව ක්‍රියා කිරීමේ ඕනකම තමයි කැමැත්ත තමයි තණ්හාව වෙලා
තියෙන්නේ. ආයතන ආය මේ තියෙන තණ්හාව තමයි අර උත්පත්තිය ලබා දෙන්නේ.
උත්පත්තිය ලබා දෙන්නේ තණ්හාව. තණ්හාවට තනියෙන් උත්පත්තිය ලබා දෙන්න බෑ. අර කර්ම තියෙන්න ඕන, ආහාර තියෙන්න ඕන, අවිද්‍යාව නෑ. අවිද්‍යාව නෑ. ඔය එකකට එකක් සම්බන්ධයි. තණ්හාව නිකන් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් තණ්හා කරන්නේ නෑ නේද? තණ්හා කරන්නේම මුලාවට අහු වෙලා.
දැන් අවිද්‍යාව නිසා තමයි අපි හිතන්නේ එතන හොඳයි කියලා. ඒකට ආශා කරන්නේ.
ඔව්. පළවෙනි දේ දෙයක් තියනවා කියලා හිතන්නේම අවිද්‍යාව. ඒ දෙයට ඊට පස්සේ තණ්හා කරන්නේ. එහෙම ඉන්න බෑ. තණ්හාවෙන් එහෙම නිකන් ඉන්න දෙන්නේ. ඒ හදන දේවල් වලට නිකන් ආසා කරන ගතියක් හදලා දෙනවා. ඒ අවිද්‍යාව තියෙනකන් ඒක වෙනවා. අවිද්‍යාව නැති කරගත්තු දවසට කර්ම ඕන දෙයක් කරපු දැන් ඒ වයර ඒක ඇත්ත ඇති හැටි දකින්න මේක. හේතුඵල නැත්නම් පටිච්ච සමුප්පන්න මේ හේතු යෙදෙන හින්දා එහෙමයි. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට දැන් අවිද්‍යාව නෙවෙයිනේ මුලාව නෙවෙයිනේ. එතකොට තණ්හා කරන්න. තණ්හා කරන්න කෙනෙක් නැති වෙනවා.
දැන් හුඟක් දෙනා කියන අසරණ මිනිස්සු ඒක මේ අසරණකම බාරගන්නේ අර කර්මය ගැන විශ්වාසෙින් නා දැන් ලෙඩ වෙනවා හරි දුප්පත් කෙනෙක් හරි අර කර්ම ගැන විශ්වාසයෙන් ඉන්න කියනවා මොනවා කරන්නද අපි ඕක ඔහොම උබලගෙන ඉන්න
පූර්ව
කර්මය කියලා ඒගොල්ලෝ ඒකෙන් නිදහස් වෙන්න වීර්ය ගන්නෙ නැහැ.
ඔව් ඒක තමයි තේරුම් ගන්නවා. නිදහස් වෙන්න වීර්ය ගන්නෙ නැහැ.
නැහැ.
දැන්
හැම
හිතේම නිකන් ඒක බුදුදහම නෙවෙයි. ගයි නිදහස් වෙන්න උත්සාහයක් ගන්නෑ. දුක නැති කරන්න අදහසක් නෑ. ඒක
අදහසක් නෑ. කර්ම වුණාට අපි ඒක උඩින් දිනින්න හදන්නේ. ඒක
අස්කරණය කර්ම වෙනස් කරන්නත් බෑ, අස් කරන්නත් බෑ, මොකවත් කරන්න බෑ. අපිට පුළුවන් අලුත් කර්ම හදන්න නැතුව ඉන්න.
ඉතින් ඒ වගේ විකල්ප එන්නේ.
ඒවා එනවා තමයි. තමන් කරගත්තු ඒවා ඉතින් එනවා තමයි. ඒ අනුන් කරපු දැන් නේ. නාමක කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. ඔව් ඒ වගේ ගොඩක් තියෙනවා.
නෑ
නෑ මේ නාම කියන්නේ පංචස්කන්ධේ නෙමෙයි.
නෑ නාම රූප පංචස්කන්ධේ.
ඔව් දැන් රූප නෙමෙයි කිව්වේ නාමනේ.
නාමම පහක්.
නාම කියනකොට පහ නෙමෙයි ඔය 52ක් වෙනකන් කියන්න පුළුවන්. චෛතසික ක්‍රම කියලා කියනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒ ටික හැම හිතකම තියෙනවා. රූපය කියන එක අපි දන්නවනේ. දැන් අපි රූප කියන්නේ සතර මහා ධාතු හරි ඒවයින් උපාදාය මට්ටම. හරි? එතකොට දැන් රූපයක් තියනවා කියලා කියන්න මොනවා හරි හේතු තියෙන්න පුළුවන්. ඊළඟට නාම තියනවා කියලත් ඒවටත් මොනවහරි හේතු තියෙන හින්දා තමයි ඒව හටගන්නේ. ඉබේ වෙනම තියෙන ඒවා නෙමෙයිනේ. ඒ වෙලට කියන්නේ ඒවා තියෙනවා කියලා හිතන්න හේතු වියදෙන හින්දා. දැන් උදාහරණයක් ගන්න අපි නිමිති ඉතුරු කරගත්තහම ඒ නිමිත්ත උදව් වෙනවා අපිට රූපයක් සිහි කරගන්න. ඒ නිමිත්ත හින්දායි ඒ රූපේ හටගන්නේ. ඒ නිමිත්ත හින්දම අපිට නිකන් මතක් කරලා වේදනාවක් විඳින්නත් පුළුවන්. අර නාම උපදින්නත් අරක උදව් වෙලා තියෙනවා. එතකොට මේ රූප කියන්නේ අපි මොනවා හරි හේතු හින්දම පනවන දෙයක්. නාම කියන්නේ ඒකට අදාළ මොනවා හරි හේතු හින්දම පනවන දෙයක්. ඒකත් ඉතින් හේතු වියදුන හින්දා දැන් ඔය නාම රූප කතාවක් නේ එන්නේ. ඒතකොට ඉස්සෙල්ලා තේරුම් ගන්න නාමය කියන්නේ මොකද්ද, රූපය කියන්නේ මොකද්ද. නාමය කියන්නේ මෙන්න මේ හේතු වියදුන හින්දා අපිම හිතාගත්තු දෙයක්. රූපය කියන්නේත් මෙන්න මේ හේතු වියදුන හින්දා අපිම හිතාගත්තු ස්වභාවයක්. හරි. රූපයක් තියනවා කියලා කියන්න හේතු වියදුන හින්දායි රූපයක් තියනවා කියන්නේ. එතකොට ඒව මේ හේතු නැතුව ස්ථිරව වෙනම පවතින දේවල් නෙවෙයි. හරි. ඒවත් එතකොට සකස් කරපු දේවල්. ඊළඟට අපි කරන දේ තමයි මේ නාමයයි රූපයයි සම්බන්ධ කරනවා. අපිට නාම ටිකක් ගන්න බෑ රූපයක් නැතුව. වේදනාවක් එන්නේ මේ රූපයේ හින්දා කියලා එකට රූපයක් දාගෙන තියෙනවා නේද? සංඥාවක් ගන්නේ මේ ස්වභාවය රූපයක් ගැන. අහම ඒ දෙක එකටමයි යන්නේ. දැන් නාම ධර්ම කියන්නේ හිතේ ඇති වෙන දේවල්මනේ. ඒවට බාහිර රූප ස්වභාවයක් සම්බන්ධ කරනවා. ඔක තමයි නාම රූප ස්වභාවය කියන්නේ. එතකොට මේ නාම රූපය තමයි විඥාණයට ආරමුණු වෙන්නේ. ඒ නාම රූපය ගැන දැනගන්න ස්වභාවය විඥාණය.
ඒ අද දැනගන්න
නාම රූපයක් ගැන දැනගත්තා නම් ඒ දැනගෙන තියෙන විඥාණය. හරි. එතකොට විඥාණයට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නාම ටික ඇත්තටම. චෛතසික. ඒ වුණාට ඒකෙන් දැනුවත් කරන්නේ රූපයක් ගැන. මේකයි ඒක නාම රූපයක් කියන්නේ. ତୁର විඥාණයට පේන්නේ නාම රූපය. දැන් මේක තේරුම් ගන්න විඥාණයට පේන්නේ එළියේ තියෙන නාම වලින් තොර රූපයක් දකින්න බෑ විඥාණයට. වේදනා සංඥා චේතනා නැතුව රූපයක් දැනගන්න බෑ විඥාණයට. ତୁର විඥාණය දැනගන්නේ නාම රූපය. හරි. එතකොට ඒ නාම රූපය සම්බන්ධ කිරීම කරලා තියෙන්නේ මේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒ නාමයත් හේතු නිසා හට ගන්න තියෙන්නේ රූපයත් හේතු නිසා. ඒ කියන්නේ අපිම තියනවා කියලා හිතපු දෙයක්. පනෝපු දෙයක්. ඔය දෙක එකතු කරලා තමයි නාම රූපය හැදෙන්නේ. එතකොට මේ නාම රූපයක් දකින්න තමයි අපිට ආයතන රූපයක් වෙනම තියෙන්න බෑ ඉතින් නාම ධර්ම. ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා අපි පැනෙවුවොත් ඒකට අපි නාම ධර්මවලින් ඒකේ ගැටෙන ස්වභාවයක් ඇති කරනවා. ඒ රූපයට සම්බන්ධ කරන ඒකට කියනවා පටිඝ සම්පස්සය කියලා. අපි මොනවා හරි හේතුවකින්ද රූපයක් පැනෙවුවොත් නාම ධර්ම වල පටිඝ සම්පස්සයක් කොතන ඇති වෙනවද? රූපේ ගැටෙන ස්වභාවය. හරි? පටිඝ සම්පස්ස කියලා එකට කියන්නේ.
පටිඝ කියන එක
ගැටෙන වගේ අදහසක්. දැන් රූපයක් තියනවා කියවහන් ගැටෙන්න ඕනේ. ඒකට නාම ධර්ම වල පටිඝ සම්පස්සයක් ඇති වෙනවා රූපයක් තියනවා කියලා හිතුවොත්. ඔකේ අනිත් පැත්ත වුණොත් නාමයක් තියනවා කියලා හිතුවොත් නාමයට තනිව බෑ. රූපයකට මේක සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරන්නේ আদি වචන වලින්. আদি වචන සම්පස්සයක් එතකොට එන්නේ. ඒකට කියන আদি වචන සම්පස්සය. ඒ
කියන්නේ
වචන මාත්‍රයක් විතර আদি වචනය. අපි රූපයක් සම්බන්ධ කරන්නේ මේ නාම ධර්ම වලට আদি වචන සම්පස්සවල. රූපයක් තියනවා කියලා හිතුවොත් පටිග සම්පස්සයක් ඒකට නාම සම්බන්ධ කරන්නේ. නාමයෙන් පටන් ගත්තොත් ඒ කියන්නේ නාමයක් පැනෙවුවා නම් එතන আদি වචන රූපේක আদি වචන සම්පස්සයක්. මේ වේදනාව මේ සංඥාව මෙන්න මේ රූපේ කියලා আদি වචන සම්පස්සයක් ඇති කරනවා. හරි. දැන් එහෙන් මොකක් හරි දැකලා රූපයක් වගේ එකක් කියලා පටන් ගත්තොත් ඒකට නාම ධර්ම ටික එතකොට පටිඝ සම්පස්සය. එතකොට නාම රූප සම්බන්ධ කිරීමක් තියෙනවා. ඒ සම්බන්ධ කිරීම පස්සේ මේ පටිඝ සම්පස්සේ වෙන්න පුළුවන්. আদি වචන සම්පස්සේ වෙන්න පුළුවන්. ඔව්. මනසේ මායාව පොතේ තියෙනවා. ඔක එන සූත්‍රය තමයි මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේදී තමයි අර ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ හරි සරලයි විදිහට මේක තේරෙනවා කියලා. ඒකට කියන ආනන්ද එහෙම කියන්නේ නැපා. ඔක මෙන්න මේ ආකාරයෙන් ගත යුතුයි කියලා නාම රූප පත්‍යා පස්සෝ කියන එක මෙන්න මෙහෙමයි. යම් කිසි කරුණු නිසා නාමයක් පනවයිද ඒ හේතු යෙදෙන්නේ නැත්නම් රූපයක আদি වචන සම්පස්සයක් වෙන්න පුළුවන් දහන මොනවා හරි හේතුකින්ද නාමයක් පනවයිද ඒවා යෙදෙන්නේ නැතිකොට කියන්නේ නාමයක් පනවන්නේ නැතිකොට රූපයක আদি වචන සම්පස්සයක් වෙන්න පුළුවන් දහන බෑ කියලා ආනන්ද හඳුරු උත්තර දෙනවා. ඊළඟට අහනවා යම් කිසි මේ මොනවා හරි කරුණෙහිඳ රූපයක් පනවයිද ඒ හේතු යෙදෙන්නේ නැත්නම් දැන් රූපයක් පනවන්න බැයි නම් එතකොට නාමවල පටිග සම්පස්සයක් දාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට ওই දෙකම සම්බන්ධ කරලා අහනවා මොනවා හරි හේතුකින්ද නාමයක් හා රූපයක් පනවයිද ඒ හේතු යෙදෙන්නේ නැතිකොට නාමයේ රූපේ දෙකම පනවන්න බැයි නම් আদি වචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් වෙන්න පුළුවන් ගන්න බෑ කියන හැම වෙන්න බෑ කියලා ආනන්ද හඳුරු උත්තර දෙනවා. ඊළඟට කියනවා ඒ යම් කිසි මොනවා හරි හේතු හින්දා නාම රූපයක් පනවයිද හරි නාම රූපයක් කියනවා කියන්නේ යම් කිසි හේතු හින්දා නාම රූපයක් පනවයිද ඒ හේතු යෙදෙන්නේ නැත්නම් පස්සයක් වෙන්න පුළුවන් වෙන්න බෑ. පස්සේ කියන්නේ අපි ඇත්ත ඇහිටි නොදන්න හින්දම හදා ගන්න දේ. ඒ කියන්නේ නාම රූපයක් පැනෙවුවොත් තමයි පස්සේ යන්නේ. නාම රූපයක් නැත්නම් පස්සේ යන්නේ. ඒකම ඉතින් තේරුම් ගන්න තියෙනවා නාම රූපයක් නැත්නම් ආයතනක් නැහැ. ඔව් නාම රූප පත්‍ය සලායතන. ඔය ඉතින් ටිකක් අර බොහොම නුවණින් හිතුවොත් තමයි ඔය තේරුම් ගන්න පුළුවන්. පටිච්ච ඒකම තමයි ඔය පෙන්වන්නේ. අන්තෝජටා බහිජටා කියන එක තමයි ඔය පෙන්වන්නේ. ඇතුළ ගැටයයි පිටත ගැටයයි. දැන්
මේ දිනාගරු කිවනේ පිටුගොම
මේ නාම රූපයි විඤ්ඤාණ.
නාම රූපයි
විඤ්ඤාණ. ආ බටමිටි දෙක. আদি වචන සම්පස්සය නාම රූපයේ කමිටියක් විඥාණය තව මිටියක්. ඔය දෙක එකකට එකක් උපකාර වෙමින් තියෙනවා. කියන්නේ විඥාණයට පේන්නේ නාම රූපේ. නාම රූපෙට තියෙන්න බෑ විඥාණය නැතුව. විඥාණයෙන් තමයි නාම රූපය කියලා එකක් දැනගන්නේ. විඥාණයක් නැත්නම් නාම රූපයක් කියලා දෙයක් පවතින්නේ නැහැ. මේ දෙක එකකට එකක් උපකාර වෙනවා. ඒක තමයි මේ බටමිටි දෙකක් හේතු කළා කියලා. එතකොට අපතන නාම රූප අතර ගැටයකුත් තියෙනවා, නාම රූප විඥාන අතර ගැටයකුත් තියෙනවා. හොඳයි. මෙතනින් අපි අවසන් කරමු එහෙනම්. අද ගොඩක් ගැඹුරු දේවල් කතා කළේ. මේවා යන්තම් හරි තේරුම් ගන්න පුළුවන් නම් ඕවා තමයි හොයන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාද. ඒ කතාවේදී පටිච්ච සමුප්පාද. ඒක තමයි ධර්මය. ඒත් ලෝකෙන් මිදෙන්න උදව් වෙන්නේ ඕවා. ලෝකෝත්තර ඥානය පහල කරගන්න උදව් වෙන දේවල්. ඉතින් සතුටු වෙන්න පුළුවන් අපි භාවනා කළා, මේ වගේ ධර්ම සාකච්ඡා කරලා ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහා නිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා පවත්ව අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් වෙන්න තියෙනවා, ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙලා හොඳ තැනකුත් ප්‍රත්‍යක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින් වල බලයෙන් අපිට ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. නිවන් මාර්ගයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. කියපේ අනිච්ඡාතව සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සාදු සාදු.